Honorable Akhila Illawala, you have 10 minutes.
Sabhapathumani, adadina dinas deka angka 14 darana ekathu kala agemata badusahana sansodhana panathketum patata devanawara kiyeme avasthawata vivadare kiyemata avasthawak laba deema pilibada stutiwanta wen athara mama hitanne mema sansodhana magin sita ate thibunu wetbadda sita 18 dakwa wedi unath me veledi garu mudal labathuma aranthiyena me neethi ramu thula අද විපක්ෂයේ නිතරම චෝදනා කරනවා උද්දමනය තාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙනවා කියලා. මම හිතන උද්දමනයටත් මෙම බදු වැඩි කිරීම 8-10ක් වැඩි කිරීම මේ උද්දමනයටත් පිළිමයක් වෙනවා. මොකද හේතුව ආර්ථික න්‍යායන් වලට අනුව අපි දන්නවා මුදල් සැපයුමයි ඉල්ලුමයි එකතු කරාම සමාන වෙන්න ඕනේ උද්දමනයට. ඒතර උද්දමනය වැඩි වෙනවා නම් අපි මුදල් සැපයුම අඩු කරන්න පුළුවන් බදු වැඩි කරනකොට ජනතාව අතර තියෙන මුදල් සැපයුම අඩු වෙනවා එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා එතකොට අපේ උද්දමනයේ යම් කිසි පාලනයක් කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම එතුමා කටයුතු කරලා තියෙනවා මේ රෝහල් වලට ලබා දෙන සියලුම උපකරණ සේවාවන් සඳහා ඇතිවුණු මේ බදු වලින් නිදහස් කරලා තියෙනවා ඒ වගේම වාහන සහ තවත් භාණ්ඩ කීපයක මම බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ඉතින් මේ වෙලේදී මම හිතන්නේ අපි හර්ෂ දිසිල්ලා ඉරුබේ අමතුමා ඒ ප්‍රකාශය ගැන අතර අපිත් කනගාටු වෙනවා එහෙම වුණා නම් මොකද මේ වෙලේදී අපි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂයේ මොන පැත්තේ හිටියත් මේ වෙලේදී හරි දේ කරන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා. ඒ නිසා ඔබතුමා ඒ කියු ප්‍රකාශය ගැන මමත් එකඟ වෙනවා. නමුත් කෙසේ වෙතත් ඔබතුමාලට තිබුණා ඊයේ සර්වපාක්ෂික සමුලුවට ගිහිල්ලා ඔබතුමාලගේ තියෙන මේ දැනුම මේ පරණතභාවයන් මේ දේශපාලන අත්දැකීම් සියලු දේවල් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළා ඔබතුමාලට යම් කිසි දායකත්වයක් දරන්න තිබුණා. නමුත් අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නායක ටික මේ සර්වපාක්ෂික සමුලුවේ ට යන්නේ නැතුව නුගේගොඩට ගිහිල්ලා ආණ්ඩු විවේචනය කළ ආණ්ඩු ගෙදර යන්න කියනවා. මම හිතන්නේ ඒක නෙමෙයි වැදගත් දේශපාලනයක් කරන වැදගත් දේශපාලන පක්ෂයක් අද්දකින් බහුල බහුලත්වයේ දේශපාලන නායකින් හෙට කළ යුත්තේ මේ වෙලේදී තමන්ගේ දේශපාලන පටු අරමුණු සපුරවා ගන්න නැතුව මේ වෙලේදී සර්වපාක්ෂික වගේ ඒ සමුලුවට සහභාගී වෙලා තමන්ගේ අදහස් තමගේ අද්දකින් ඒවා හුවමාරු කරගෙන මේ වෙලේදී රජයට ලබා දෙන්න පුළුවන් උපදෙසක් ලබා දෙන්න මේ මොකද්ද කරන්න ඕනේ මදල් මේ කවුරුත් මේ අපි දන්නවා මේ මෑත අනාගතයේ මැතිවරණයක් නෑ නමුත් අපි කාගේ තුතුකම තමයි අද 225ටම ජනතාව සාප කරනවා 225ටම විතර නෙමෙයි 225 පවුලටත් සාප කරනවා ඒ නිසා මේ අපි කාටත් මේ වගකීමෙන් මගහරින්න බෑ මේ වගකීමෙන් පලා යන්න බෑ විපක්ෂයේ ඉන්න පුළුවන් නමුත් විපක්ෂයේත් මේක වගකීමක් වෙනවා ඉතින් විපක්ෂයේ මේ වෙලේ හැටියට වගකීම විපක්ෂයක් හැටියට මුතුමාලගේ යුතුකම තමයි මේ සියලු ඔබතුමාලගේ අත්දැකීම් සහ යෝජනා මේලද ඉදිරිපත් කරලා මේ ආර්ථික අවපාතයෙන් ගොඩෙන්න මේ තිබෙන තත්ත්වයෙන් ගොඩෙන්න කටයුතු කරන්න රජයට ලබා දීම මම හිතන ඔබතුමාලගේ වගකීමක් බවට පත් වෙනවා ඉතින් ඒක එසේ කියමින් ඇයි අපි IMF මීටිසල ගියේ නැත්තේ මගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් අපි IMF ගියා නම් අපි දන්නවා අපේ රජයන් හරහා ජනතාවට සහන විශාල ප්‍රමාණයක් ලබා දෙනවා අද අපි රෝහලකට ගියොත් තාම සත පහක්වත් මුදල් අය කරන්නේ අද සමෘද්ධි සහන ආධාරය දෙනවා වැඩිහිටි සහන ආධාරය දෙනවා මේ කොරෝනා වසංගතයේ කාලෙදි රුපියල් 5000ක් 3ක් බෙදුවා බඩු මළු බෙදුවා මේ සියලු දේවල් කරන්න බැරි වෙනවා අපි ඊට ඉස්සලා IMF ගියා නම් ඒ නිසා තමයි මං හිතන්නේ පුද්ගලිකව මගේ අත්දැකීම් අනුව මං හිතන්නේ ඒ නිසා තමයි රජය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් රජයත් ජනතාව ගැන හිතන නිසාම තමයි මීට ඉස්සලා IMF එකට ගියේ නැත්තේ IMF එකට ගියාට පස්සේ අපි දන්නවා කොන්දේසි රාශියක් දානවා දාන්නෙම ජනතාවට ලබා දෙන සහන අඩු කරන්න කියලා වෙන එකක් නෙමෙයි ඉතින් මේ වෙලේදී අපිට ජනතාවට තවත් පීඩන දෙන්න බෑ අපේ යුතුක අපේ වගකීමක් වෙනවා ජනතාවට පුළුවන් තරම් සහන දීලා මේ ජනතාවගේ අතමිට සරු කරලා ආර්ථිකය තමන්ගේ ගේ දොර ආර්ථිකය ශක්තිමත් කරගන්න රජයක් හිට අපි ලබා දෙන්න පුළුවන් සහයෝගය තමයි මේ වෙලෙදි ලබා දෙන්න ඕනි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. එසේ කියමින් අපි දන්නවා දැන් ওই විපක්ෂය කෑ ගැහුවට අපේ හර්ෂ සිල්ලා මැතිතුමා කෑ ගැහුවට ඒ කාලේ එතුමාලා තමයි ආර්ථික ස්ථාවරු ආණ්ඩුවේ. එතකොට සවරින් බොන්ඩ්ස් ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ්ස් වලින් ගත්තා ඩොලර් බිලියන 12.5. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්වය කියලා කෑ ගැහුවට 2005 ඉඳන් 2014 දක්වාම එතුමා ගත්ත හැම ඩොලරයකින්ම මේ රට යම්කිසි සේවයක් කරා. මේ රටේ ජනතාවට සහනයක් දුන්නා. අපි දැක්කා යුද්ධය අවසන් කරා කාපට් මාර්ග හැදුවා අධිවේගී මාර්ග හැදුවා මේ රටේ ජනතාවට සිහින බවට පත් වෙලා තිබුණු මේ සියලු කරුණු කාරණා කරා. ඒ නිසා අපි එදා ණයක් ගත්තා නම් ඒ ණයෙන් ජනතාවට රටට සේවයක් වුණා මිසක් අපරාධී වුණේ නැහැ. නමුත් යහපාලන ආණ්ඩුවෙන් ගත්ත සවරින් බොන්ඩ්ස් වලින් විතරක් බිලියන 12.5ක් මොකද වුණේ කියලා කවුරුත් දන්නේ නැහැ. නිසා අද මේ විදිහට කෑ ගැහුවට මේ මයික් එක ඉස්සරහ අපිට කෑ ගැහුවට මාධ්‍ය ඉස්සරහට කියලා කෑ ගැහුවට පන්දම් පත්තු කරගෙන පාර දිගේ නැටුවට මේ රට අනාගතයක් නැති වෙනවා. මෙහෙම ගියොත් එහෙම. මොකද රජයේ ගේන හැම යෝජනාවකටම පාරට බහලා කෑ ගන්නවා. හැම යෝජනාවක්ම හොඳ හෝ වේවා නරක හෝ වේවා හැම යෝජනාවකටම පාරට බහලා කෑ ගන්නවා. මේ කාගේ කාලෙද කන්නේ? මේ කාගේ අනාගතයත් එක්කද අපි මේ සෙල්ලම් කරන්නේ? අපි රටේ වැඩිහිටියෝ දෙමව්පිය හැටියට අපිට වගකීමක් සායුතුකමක් තියෙනවා අපේ අනාගත පරම්පරාවට යහපත් රටක් බාර දෙන්න. එහෙම නැතුනොත් අපේ යුතුකම ඉෂ්ට කරාද කියලා දේශපාලනේ පැත්තකින් තියන් අපේ යුතුකම ඉෂ්ට කරාද කියලා අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ලෝක රටවල් ඉස්සරහට යනකොට අපි පස්සට යනවා. ඒ මේක වෙන්න දෙන්න බෑ. ඒ නිසා මම හිතන්නේ අපි 225 මේ වෙලේදී එකතු වෙලා මේ ප්‍රශ්නේ ගොඩ ගන්නවා කියන්නේ 2,30,00,000 ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙනවා කියන එකයි මගේ පෞද්ගලික මතය වෙන්නේ. ඒ නිසා අපි තරුණ මන්ත්‍රීවරු අලුත් මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. නමුත් අපේ අදහසුත් මේ වෙලේදී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමන්ලා විපක්ෂයේ වේවා කවුරුණත් මේ වෙලේදී අපේ අදහස් වලට ඇහුම්කන් දෙන්න ඕනේ. මොකද අපි නියෝජනය කරන්නේ අපේ ප්‍රාදේශීය ගම්වල අපි මන්ත්‍රීවරු අපි ප්‍රාදේශීය ජනතාවගේ ඡන්දයන් තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉන්නේ. නමුත් අපි මේ මේ වෙලේදී අපි බිම් මට්ටමේ තත්ත්වය දන්නවා. මම හිතන්නේ මෙතන මම කියන්න ඕනේ අපි කවුරුත් ඇස්කන් නාස්ති වෙන අපිට තේරෙනවා මොකද්ද මේ දැන් වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ වෙලේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බැනලා ආණ්ඩුවට බැනලා රජය ගෙදර ඇරියුවා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙම හිතනවා නම් කවුරු හරි මම හිතන්නේ ඉතාමත් මෝඩම තකතිරු
දීනවා. ඒ
නිසා මේ වෙලේදී අපේ ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීලා කටයුතු කරන්න තමයි ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් නැමැතිවරයාට සෑහෙන මහන්සියක් දරන්නේ. ඒ නිසා මම හිතන්නේ මෙතුමා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ කිව්වට එතුමා මේ වෙලේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඔව් මෙතන ඇවිල්ලා පැය ගාණක් නිකන් නිකරුණේ ඉඳන් ඉඳලා. නමුත් මේ වෙලේදී එතුමාට වැඩක් කරන්න තියෙන අවස්ථාව. එතුමා මේ වෙලේදී මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන ප්‍රධානම පුද්ගලයා. නිසා මෙතන ඇවිල්ලා කාලනාස්ති කරනට වඩා එන්න එතුමා අවශ්‍ය වෙලාවට ඇවිල්ලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය උත්තර ටික මේ පාර්ලිමේන්තුවේ ලබා දෙනවා. ඒක අපි දන්නවා. එතුමා ජනතාවට ආදරය කරන නායකයෙක්. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට ආදරය කරන නායකයෙක්. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙරට ජනතාවට ආදරය කරන නායකයෙක්. නිසා මේ රාජපක්ෂ වරුන්ට කොච්චර බැන්නත් අද රාජපක්ෂලා දෙන්නෙක් ඉඳ තමයි මේ රට මෙහෙමවත් තියෙන්නේ. එදා 2009 යුද්ධ ඉවර කරලා නැත්තම් එදා 60,000ක් මැරිලා මොන ජාතිය වුණත් 60,000ක් විතර මැරිලා ඉවරච්ච යුද්ධය අද වෙනකන් තිබ්බනම් අද ලක්ෂ ගාණක් ජනතාව මැරිලා. ඒක නැවතුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය එන්නත් ටික ලංකාවට ගෙනල්ලා එන්නත් කරන්නේ කරේ නැත්නම් අද එක්කෙනෙක් දෙන්නේ ජීවිතක්ෂයට පත් වෙනවා කොරෝනා වසංගතේ. නමුත් අද වෙනකොට එනම් 100,000 ගාණක් දවසට ජීවිතක්ෂයට පත් වෙනවා. එතකොට එතුමා මෙතුමල්ල මොනවද කියන්නේ නේද? එහෙනම් එදාට විපක්ෂය මොකද්ද කියන්නේ? නමුත් එසේ නැතුව මේ ජනතාවට ආදරය කරන නායකයෝ ජනතාවට ආදරය කරන නායකයන්ට අපහාස කිරීම මම හිතන්නේ ඒක නෙමේ රටේ අනාගතයේ විවෘත. ඒක නෙමේ විපක්ෂයේ කාර්යභාරයේ විවෘත. ඒ නිසා එසේ කියමින් මම හිතනවා අද මේ අද දින මේ සංශෝධිත පනත් කෙටුම්පත් තුලින් මේ උද්දාමණි අඩු වෙලා රටට සහනයක් ලැබේ කියලා කියා සිටින් මට අවස්ථාව ලබා දෙන්න
සභාපතිතුමනේ මේ මන්ත්‍රීතුමා කිව්වා මේ ස්ථාවර නියෝග අනුව මං හිතන්නේ ඉතාලම නොගැලපෙන කතාවක් ඒ තමයි
honorable member this is not a point of order what is the point of order honorable member Honorable Charles Nirmalnathan, you have 12 minutes.
நன்றி குழுக்களின் தவிசாளர் அவர்களே, இன்று நிதியமைச்சினுடைய வட்டிருத்தம் தொடர்பான நிதியமைச்சினுடைய முன்மொழிவில் ஒரு சில விடயங்களை குறிப்பிட விரும்புகின்றேன். குறிப்பாக தற்பொழுது நாட்டில் ஏற்பட்டிருக்கின்ற பொருளாதார நெருக்கடிக்கு இலங்கையை ஆட்சி செய்த ஆட்சியாளர்கள் முழுமையாக பொறுப்பேற்க வேண்டும். கடந்த காலங்களில் ஆட்சி செய்தவர்களாயிருக்கலாம், அதை தொடர்ந்து மாறி மாறி ஆட்சி செய்த இந்த இரண்டு அரசாங்கங்களும் முழுமையாக பொறுப்பெடுக்க வேண்டும். ஏனென்று சொன்னால், இந்த ஒரு சிறு தீவாய் இருக்கின்ற இந்த இலங்கையில் தமிழ் மக்களை அடக்கி அதில் குளிர்காய்ந்து இந்த ஆட்சியை செய்த நினைத்தவர்கள் தற்பொழுது அதனுடைய பலாபலன்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். குறிப்பாக இந்த அரசாங்கம் ஆட்சியாளர்களுடைய கொள்கையில்தான் முதலாவதாக அந்த பிழை இருக்கிறது. 1983 ஜூலை கலவரம் ஏற்பட்ட போது இங்கு அதன் பிற்பாடு ஏற்பட்ட நிலைமைகள் காரணமாக இங்கு இந்த இலங்கைக்குள் வருவதற்கு வெளிநாட்டு முதலீட்டாளர்கள் மறுக்கப்பட்டதன் காரணமாக வரக்கூடிய விதத்தில் சூழ்நிலைகள் இல்லாத காரணமாக தற்பொழுது நாட்டினுடைய பொருளாதாரம் மிகவும் பாதிக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த நிலையில் அரசாங்கம் என்ன விடயங்களை செய்ய வேண்டும் என்று பார்க்க வேண்டும். குறிப்பாக தற்பொழுது இந்த ஏற்பட்டுள்ள பொருளாதார நெருக்கடிக்கு தமிழர்களுடைய தீர்வு மிக முக்கியமான பங்காக அமைகிறது. இன்று புலம்பெயர் நாடுகளில் இருக்கின்ற ஈழத்தமிழர்கள் அவர்கள் மேற்குலக நாடுகளில் பொதுவாக கனடா, அமெரிக்கா, பிரித்தானியா, ஆஸ்திரேலியா, சுவிஸ் போன்ற நாடுகளில் மிகவும் பலமாக இருக்கிறார்கள். ஆனால் அவர்களை எவ்வாறு பயன்படுத்துவது என்பதை நாங்கள் இந்த அரசாங்கம் சற்று சிந்திக்க வேண்டும். ஏனென்று சொன்னால், தற்பொழுது வெளிநாட்டில் இருந்து அனுப்புகின்ற பணம் 10 லட்சத்துக்கு மேற்பட்ட பணத்தை வங்கிகள் ஊடாக அனுப்புகின்ற போது அது ஏன் அனுப்பப்பட்டது என்பதை வங்கிகள் மேலதிக தரவுகள் எடுக்கப்படுகிறது. மத்திய வங்கிக்கு அந்த அறிக்கை சமர்ப்பிக்கப்பட வேண்டும் என்று மேலதிக தரவுகள் எடுக்கப்படுகிறது. குறிப்பாக 2 மாதங்களுக்கு முன்பாக எனக்கு கூட அமெரிக்காவில் இருந்து 10 லட்சத்துக்கு மேற்பட்ட பணம் வந்திருந்தது. வந்திருந்த போது அது பணத்தை எடுத்து பிற்பாடு 2 நாட்களுக்கு பிற்பாடு அந்த பணம் ஏன் உங்களுக்கு யாரால் அனுப்பப்பட்டது என்ற தரவுகளை வங்கி மூலம் என்னிடம் பெற்றுக் கொண்டார்கள். ஆகவே இந்த விடயங்கள் தொடர்பாகவும் டொலர் பற்றாக்குறைக்கு ஒரு காரணமாக அமைகிறது. ஏனென்று சொன்னால், சாதாரண மக்கள் பயப்படுகிறார்கள். இந்த வங்கிகள் ஊடாக இந்த டொலர் மூலமாக இந்த பணத்தை பெற்றுக் கொள்கின்ற போது அந்த அவர்கள் கேட்கின்ற விவரங்களினுடைய அச்சம் காரணமாகவும் வங்கிகள் ஊடாக பணங்கள் அனுப்புவதற்கு புலம்பெயர் தமிழர்கள் பயப்படுகிறார்கள். அதேபோல டொலரினுடைய சமநிலை பேணப்பட வேண்டும். நிதியமைச்சினுடைய இன்றைய பிரதானமான தவறு இலங்கையில் டொலரினுடைய சமநிலை பேணாதது மிக பிரதானமான காரணமாக இருக்கிறது. குறிப்பாக அரச வங்கிகளில் ஒரு விலையும் தனியார் வங்கிகளில் ஒரு விலையும் வெளியில் உண்டியல் மூலம் பெறுகின்ற டொலருக்கு வேற விலையுமாக 3 விதமான நிலைகளில் இன்று டொலரினுடைய விலை நிர்ணயிக்கப்படுகிறது இலங்கையில். ஆகவே இப்படியான சூழ்நிலையில் டொலரின் சமநிலை பேணப்படாதன் காரணமாக இன்று ஒவ்வொரு பொருட்களும் வெளியேற்றம் அடைந்திருக்கிறது. பொருட்களுக்கு தட்டுப்பாடு நிலவியிருக்கிறது. மக்கள் எவ்வளவு விலை கொடுத்தாலும் பொருட்களை பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலைக்கு இன்றைக்கு ஒரு அரசினுடைய கொள்கையும் பொருளாதாரத்தினுடைய கொள்கையும் வீழ்ச்சி கண்டதன் காரணமாகத்தான் இன்று இலங்கை முழுவதுமாக வரிசையில் நின்று பொருட்களை பெற்றுக்கொள்ளக்கூடிய வகையில் இந்த ஆட்சியாளர்களுடைய செயல்பாடு அமைந்திருக்க என்பதை நான் கூறிக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக இலங்கை ஒரு விவசாய நாடாக இருந்தும் இறக்குமதி செய்கின்ற பொருட்களைத்தான் அதிகமாக இங்கு நாங்கள் பயன்படுத்துகின்ற சூழ்நிலை இருக்கிறது. விவசாய நாடாக இருந்தும் அரிசியை இறக்குமதி செய்கின்ற ஒரு நாடாக இலங்கை காணப்படுகிறது. ஏற்றுமதி பொருட்களுக்கு உரிய முக்கியத்துவங்கள் கொடுக்கப்படாமல் முழுமையாக இறக்குமதி செய்தன் காரணத்தினால் இன்று பரீட்சைகள் நடத்துவதற்கு கூட, வினாத்தாள்கள் அச்சடிப்பதற்கு கூட இந்த பேப்பர்கள் இல்லாத சூழ்நிலை இருக்கிறது. ஆகவே இலங்கை இப்படியான ஒரு சூழ்நிலையில் இருக்கின்ற போது மக்கள் எவ்வளவு பெரிய துன்பத்தை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள் என்பதை இந்த ஆட்சியாளர்கள் புரிந்து கொள்ள வேண்டும். அதை விடுத்து 69 லட்சம் மக்கள் எங்களுக்கு வாக்களித்தார்கள், 69 லட்சம் மக்கள் எங்களுக்கு வாக்களித்தார்கள் என்று தொடர்ச்சியாக கூறிக்கொண்டு நீங்கள் இருக்கிறீர்கள். ஆகவே தற்பொழுது சற்று திரும்பி பாருங்கள், மக்கள் உங்களுக்கு வாக்களித்த மக்கள் எவ்வளவு கஷ்டப்படுகிறார்கள், அவர்கள் ஒவ்வொரு பொருட்களையும் பெற்றுக் கொள்வதற்கு எவ்வளவு வரிசையில் நிற்கிறார்கள் என்பதை நீங்கள் புரிந்து கொள்ள வேண்டும். அதற்கேற்ற வகையில் நீங்கள் விடுகின்ற பிழைகளை திருத்த வேண்டும். பிழைகளை திருத்தினால்தான், நீங்கள் அந்த பிழைகளை திருத்தினால் மாத்திரம்தான் இந்த மக்களை இவ்வளவு கஷ்டத்தில் இருந்து காப்பாற்ற முடியும் என்று நான் கூறிக்கொள்ள விரும்புகிறேன். குறிப்பாக இந்த தற்பொழுது அரசாங்கத்தினுடைய தொடர்ச்சியான கொள்கை தமிழர்களுடைய இனத்தை அழிப்பது, தமிழர்களை இலங்கையில் அடையாள ரீதியாக இல்லாமல் ஒழிப்பதுதான் அவர்களுடைய பிரதானமான நோக்கமாக இருக்கிறது. இவ்வளவு கஷ்டங்கள் வந்த பிற்பாடு கூட அண்மையில் மேல்நீதிமன்ற நீதிபதிகள் 13 சிங்கள நீதிபதிகளை இந்த அரசாங்கம் நியமித்திருக்கிறது. ஏற்கனவே கிளிநொச்சியில் மேல் நீதிமன்ற நீதிபதிகள் இல்லை, 3 தமிழ் பேசுகின்ற நீதிபதிகள் தேவை இருக்கின்ற போதும் 13 சிங்கள மேல் நீதிமன்ற நீதிபதிகளை இந்த அரசாங்கம் நியமித்திருக்கிறது. இங்குதான் அந்த பிழை ஏற்படுகிறது. ஒரு சமத்துவம் இல்லாத ஒரு இனத்தை அடக்கி ஆளுகின்ற செயற்பாடாக ஒவ்வொரு செயற்பாடும் செய்கின்ற போது அது இலங்கையில் எவ்வளவு பெரிய தாக்கத்தை கொண்டு வருகின்ற நீங்கள் சற்று சிந்தித்து பார்க்க வேண்டும். ஏற்கனவே இந்த தமிழர்களுக்கு எதிராக செயல்பட்ட காரணத்தினால்தான் இந்த வெளிநாட்டு முதலீட்டாளர்கள் இங்கு வருவதற்கு பயந்தார்கள். தற்பொழுது வெளிநாட்டில் இருக்கின்ற புலம்பெயர் தமிழர்கள் இங்கு தொழில் முயற்சியை செய்ய முடியாமல் இருக்கிறது. அதற்கு காரணம், மிக பிரதானமான காரணம், இங்கு அரசினுடைய கொள்கையும் இந்த பயங்கரவாத தடைச்சட்டத்தில் இருக்கின்ற விடயங்களும் தான் இங்கு மிக பிரதானமான காரணமாக இருக்கிறது. குறிப்பாக பயங்கரவாத தடைச்சட்டம் தொடர்பாக அன்று கௌரவ பாராளுமன்ற உறுப்பினர் கரசடி சில்வா அந்த பயங்கரவாத தடைச்சட்டம் எவ்வளவு ஒரு சொந்த விஷயத்துக்காக ஒரு அலுவலகத்தில் ஏற்பட்டுகின்ற ஒரு பொறாமை காரணமாக பயன்படுத்தப்பட்டது என்பதை அவர் தெளிவாக சொல்லியிருந்தார். ஆகவே அப்படியான செயல்பாடுகள் தொடர்ச்சியாக இந்த நாட்டில் நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே இந்த அரசாங்கத்தினுடைய செயல்பாடுகள் அனைத்தும் இந்த அவர்கள் எவ்வளவுதான் மார்பு தட்டினாலும் மக்கள் படுபாதாளத்தில் தொடர்ச்சியாக சென்று கொண்டிருக்கின்ற நிலைமை இருக்கிறது. ஆகவே கௌரவ தலைமை தாங்கின உறுப்பினர்களை, இந்த அரசாங்கத்தினுடைய செயல்பாடு என்பது மக்களை மிகவும் ஒரு மோசமான நிலைக்கு கொண்டு செல்கின்ற செயல்பாடாகவே தொடர்ச்சியாக இருக்கிறது. குறிப்பாக இந்த அண்மையில் பல்கலைக்கழகம் விடுபட்ட மாணவர்களுக்கு கொடுக்கின்ற அந்த மகாபல நிதி வந்து மெரிட் பாஸில் பாஸ் பண்ணவர்களுக்கு ஒவ்வொரு ஆண்டுக்கு 75,000 வழங்குகிறது. இன்று வரை அந்த நிதி அவர்களுக்கு வழங்கப்படவில்லை. மெரிட்டில் சித்தி அடைந்தவர்களுக்கு இன்று வரை அந்த அரசாங்கத்தினால் வழங்கப்படுகின்ற 75,000 ரூபாய் நிதி இன்று வரை வழங்கப்படவில்லை. ஒரு பல்கலைக்கழக மாணவன் மெரிட்டில் சித்தி அடைந்து பல்கலைக்கழக அனுமதியின் போது அவர் மிகப்பெரிய ஒரு பொருளாதார சுமையை தாங்கி அவர் பல்கலைக்கழகத்துக்கு செல்ல வேண்டிய சூழ்நிலை இருக்கும். அந்த நேரத்தில் இந்த 75,000 ரூபாய் நிதி என்பது அவர்களுக்கு மிகப்பெரிய ஒரு பெறுமதியான விடயமாக இருக்கும். ஆனால் அந்த நிதியை இன்னும் இந்த அரசாங்கம் வழங்காமல் இருக்கிறது. நிதியமைச்சும் கல்வி அமைச்சும் இதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். அவர்களுக்கு இந்த நிதியை உடனடியாக வழங்குவதற்குரிய செயல்பாட்டை இந்த அரசாங்கம் மேற்கொள்ள வேண்டும் என்று நான் இந்த நேரத்தில் கேட்டுக்கொள்கிறேன். குறிப்பாக இந்த வட்டின் மூலமாக நிதிகள் வரிகள் அதிகரித்து இலங்கையினுடைய பணவீக்கத்தை கட்டுப்படுத்துவதற்கு நீங்கள் முயற்சி செய்கிறீர்கள். ஆனால் இந்த இலங்கை ரூபாயை, இலங்கையினுடைய நாணய தாள்களை நீங்கள் மத்திய வங்கியின் ஊடாக 1,000 கோடி ரூபாய்களை நீங்கள் தொடர்ச்சியாக அச்சிட்டு அச்சிட்டு இந்த மக்களை திருப்திப்படுத்துகிற நீங்கள் முயற்சி செய்ததன் காரணத்தினால்தான் இன்றைக்கு இலங்கையினுடைய பணவீக்கம் மிகவும் மோசமடைந்திருக்கிறது. டொலரினுடைய பெறுமதி நீங்கள் வங்கிகளில் 280 ரூபாய் சொன்னாலும் அது வழியில் 325 ரூபாய் வரை அது வெளியில் புழக்கத்தில் இருக்கிறது. நீங்கள் எவ்வளவுதான் சொன்னாலும் அந்த டாலரின் பெறுமதி வெளியில் மிகவும் அதிகமாக இருக்கிறது. வங்கியை விட 40 ரூபாய் 45 ரூபாய் வெளியில் அதிகமாக இலங்கை ரூபாய் செலுத்தினால்தான் அந்த டாலரை பெற்றுக்கொள்ளக்கூடிய வசதி இருக்கிறது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக இலங்கையில் பணவீக்கம் நீங்கள் கட்டுப்படுத்துவதா இருந்தால் இலங்கையில் தொழில் முயற்சிகளை வெளிநாட்டு முதலீட்டர்களை நீங்கள் இங்கே கொண்டு வர வேண்டும். புலம்பெயர் தமிழர்களை நீங்கள் அணுக வேண்டும். அவர்களின் மூலம் எப்படி இங்கே தொழில் முயற்சியை உருவாக்க முடியும் என்பதை நீங்கள் ஒரு திட்டமிடல் செய்ய வேண்டும். அதை விடுத்து ஒவ்வொரு நாடுகளிலும் 2 மாதத்திற்கு 1 முறை கடன்களை பெற்று இலங்கையை நீங்கள் கொண்டு செல்ல முடியும் என்று நீங்கள் நம்புவீர்களா இருந்தால் அதைவிட முட்டாள்தனமான வேலை ஒன்றும் இல்லை என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் இலங்கையில் தற்பொழுது இருக்கின்ற மக்கள் மிகவும் ஆர்வமாக எல்லா விடயங்களையும் அறிந்து கொண்டிருக்கிறார்கள். எந்த நாடு எவ்வளவு காசு கொடுத்திருக்கிறது, எவ்வளவு கொடுக்க இருக்கிறது என்பதை மக்கள் அறிந்து மிகவும் ஒரு கோபமடைந்த நிலையில் இருக்கிறார்கள். அப்பீர் அட்டை என்று கூறிய அரசாங்கம் இன்று நாட்டை விட்டுவிட்டார்கள் என்று. ஆகவே இந்த நிலைமையை நீங்கள் மாற்றுவதாக இருந்தால் ஆட்சியாளர்களுடைய அந்த கொள்கையில் அடிப்படை ரீதியாக மாற்றத்தை கொண்டு வர வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
தேங்க்யூ. Honorable Dr. Nalaka Godayava, you have 15 minutes.
Garu Niyojya Karaka Sabha Sabhapathitumani, adapi me ekathu kala giya pad sanshodhane gana katha karana avasthave ape rate ithihasaye mita pera mama dakala nathi siddhiyak arambha vela thiyuna. E thamai me rate paksha gannawak ekata ekathu vela me rate aarthika kalamana karane gana sarvapakshika samuluwak ஆரம்பக தினம் அவாசனாவுக்கிட்ட வகை மே சருபாட்சி சமலுவட்ட அட்டி சின்ன சீலும் பிரபல பட்ச சாபாகி நோக்கில கியான பேன் நம்ம அந்த அக்காயே ஜனாதிபதிமா நவத்தியல திபுணா மே சந்தாதன் சகபாகி நுவின பட்ச வலிட்ட சகபாகி வண்ணட்டே கீழ மத்தனை மெத்தனதி அப்பி அகேகரன்னுட்டோனே ஜனாதிபதிமா தாமத்ம நிஹதமானீவ தமுன் சியல்ல தன்னவாய் கிள கியானே நத்து ரட்டே சீலும பட்சவல்ட இக்கட்ட அவில்ல இக்கத்தனக்கிட்ட அவில்ல மே பிரஸ்னே சாக்காச்சா கரான் கீழ ஆராதனா கிரீம கேன நியோஜ காரக சபாபதி துமனி அது மே மிதன விவாதே கதாதித் மதக்கி பிரம பிரகாஷ் உனா மே அப்பி சியலு தேவாலும மே பார்லிமெண்ட் அத்துலே சாக்காச்சா கரல விசுதா கண்ணட புலுவாம் கீழ நமது அத்தட்டம யதார்த்தேக நிவே முதல் மே பார்லிமெண்ட் நியோஜனைக்கன்ன பட்சவல்ட விவித பிரதிபத்தி திபெனும் பகுதூரம் மே பார்லிமெண்ட் துல ஏ பட்ச மதே வெனுவும் பெனிசிட்டனும் ஆண்டு மனோஹரிக்கோத் விபக்ஷே விருத்தினோ விபக்ஷே மனோஹரிக்கோத் ஆண்டு விருத்தினோ அவசானது சம்முத்தியாக அத்துவேனே இப்போ மெவெனி தத்துவா கியட்டத்தே மெவெனி சர்வபாட்ச சமுலுவா கரஹாவத் மிரட்டே ஆர்த்திகேகன யாம் கிசி விவாதியாக் வாதியாக் அத்துவேல அவசான சம்முத்தியகிட்ட என்ன புலுவங்குனோத் மந்தன் என்ன புலுவங்கேது கேல என்ன புலுவங்குனோத் மிரட்டே அநாகத்திட்டு ஏக யஹபத் தத்துவா கேல அப்பி கல்பனா கரணும் மே சாக்காச்சாவ ஹரஹ அவசானேதி அப்பி எகங்க வென்னட்டு ஓனே பக்ஷபேதகின் தொரவ மேரட்டே ஆர்த்திக வினியும் வெதகத்தின் மூலிக கர்ம காரணா கீபியா பிளவது பிரதிபத்தியமே ஏகங்கதாவம் உதாரணம் வசங்க அப்பேரட்டே பது பிரதிபத்திய பிளமது யாம் கிசி மூலிக ஏகங்கதாவம் அப்பேரட்ட விதேஷ ஆயோஜனகின்வாகினும் பிளமது யாம் கிசி மூலிக ஏகங்கதாவம் அப்பே வெலந்த பிரதிபத்திய பிளமது அப்பே அப்பநாயன வர்த்தனை கரகனும் கன யாம் கிசி மூலிக ஏகங்கதாவம் மேரட்டே நய பிரதிபத்திய பிளமது யாம் கிசி மூலிக ஏகங்கதாவம் மின மே தேவல் தமாய் அப்பி சாக்காச்சா கரல அப்பே ஏகங்க வென்ன புலுவன்னாங் பட்ச விபட்ச பேதகின் தொரவு அப்பே ரட்டே அநாகத்தை சந்தா தீர்காலீனவ ஏக யகபாத் வேணும் அகில மம் விசுவாசிக்கணும் ஈ சர்வபாட்சிக சமுலுவட்ட அப்பி அகநிதி அப்பி தேக்க எத்தனி பகுதூர கதாவிச்ச தேத்தமா மே ஜனதாவட்ட சகன தபா தின்னு ஒண்ணு கேல சமர்லாட சங்வர்தனை காட்டி துப்பவா நத்திர கல்ல சகன லபா தின்னு ஒண்ணு வகை மத்தியாக எத்தனை தூரம் தென் எஹி வரதான் நெஹ නැවත එතෙන්දී අපි එක දෙයක් මතක තබා ගන්නට ඕනේ මේ සහන ලබා දෙන්නට හෝ මොනවා කරන්නට හෝ රජය මුදල් හොයන්නේ කොහෙන්ද කියන කාරණේ අපි කල්පනා කරන්න ඕනේ. රජයට කවුරුත් ගස් වලින් කඩලා සල්ලි දෙන්නේ නැහැ නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි. රජයට මුදල් ලබා ගන්න තියෙන ක්‍රම කිහිපයක් පමණයි. ප්‍රධාන වශයෙන් අපි කියනවා බදු ආදායම සහ බදු නොවන ආදායම කියලා. ඒතර බදු ආදායම තමයි රටේ රජයේ ආදායමෙන් 85%ක් එමත් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් ගෙන ඉන්නේ. එහෙමනම් අපි මේ රජයේ විසින් ජනතාවට ලබා යුතු දේවල් ගැන කතා කරන විට බදු ප්‍රතිපත්තිය කියන ආදී ඉතාමත්ම වැදගත් වෙනවා. මොකොමද අපි බදු අය කරන්නේ ජනතාවගේ. මොකද අපි අවසානයේ බදු අය කරන්නේ මේ ජනතාවගෙන්මනේ. ඒතර ඒක ජනතාවට විශාල බරක් දාන්නේ නැතුව මේ රටේ ආර්ථිකයට ඒක උත්තේජනයක් වෙන විදිහට අපි කොහොමද මේ බදු ප්‍රතිපත්තිය සකස් කරගන්නේ කියන කාරණේ. ඒතර මෙන්න මේ කාරණේ මේ අද අපි කතා කරන පනතට වැදගත් වෙනවා. මට මතකයි 2014 විතර වෙනකොට මේ රටේ සමස්ත බදු ආදායම තිබුණේ මේ රටේ ජාතික දළ ජාතික නිෂ්පාදිතයෙන් 10% විතර ප්‍රමාණයක. ඒ කාලේ මම විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ඉඳපු නිසා මට මතකයි ඒ කාලේ මුදල් ලේකම්වරයා සමග ඒ වගේම මහබැංකු අධිපතිතුමා එක්ක කතා කරනකොට නිතරම ඌ කියපු දෙයක් තමයි මේ බදු ප්‍රතිශතය කෙමෙන් වැඩි කළා 111ට 112ට විතර ගේන්නට ඕනේ වසර ගණනාවක් තුල කියලා. එහෙම ඉදී තමයි 2015 බලපෙරළි සිද්ධ වෙන්නේ. අලුත් ආණ්ඩුව එනවා. අලුත් ආණ්ඩුව ආවහම ඒ ආණ්ඩුව දැක්ක මේ බදු ප්‍රතිශතය අඩුයි කියලා. ඒකේ වරදක් නැහැ. මොකද අපිත් එතනම ඒ වෙලාවේ හිටියේ. හැබැයි ආණ්ඩුව කරේ මොකද්ද? මේ බදු ප්‍රමාණය එකපාරටම වැඩි කරගන්නට උත්සාහ කරා. ඔවුන් එනාපු පළවෙනි අයවැයම මේ රටේ බදු විශාල වශයෙන් වැඩි කරා. ඒ නිසා 2016 ඇස්තුමේන්තුගත අයවැය දිහා බැලුවාම ඒ ඇස්තුමේන්තුගත අයවැය තුල රාජ්‍ය ආදායමෙන් 13.5% පමණ විශාල ප්‍රමාණයක් බදු වලින් අය කරගන්නට රජය උත්සාහ කරා. මෙන්න මේක තමයි මම හිතන්නේ ඒ වෙලාවේ කරගත්ත වරද. මොකද ඕනෑම දෙයක් අපිට ටිකින් ටික වැඩි කරන්න පුළුවන්. නමුත් අපි එකවර සාල බදු වැඩි කිරීමට ගියාම ඒක මෙරටේ ආර්ථිකයට බරපතල ලෙස බලපාන්න පටන් ගත්තා. එක පැත්තකින් බදු වැඩි කළා විතරක් නෙවෙයි බදු හුඟක් සංකීර්ණ වුණා. විවිධාකාර බදු හඳුන්වා දෙනු ලැබුවා. සුපර් ගේන් ටැක්ස් එකෙන් පටන් අරගෙන සාමාන්‍ය ජනතාවට පිටරටකට යනවා නම් උඩත් බදු ෆයිල් එක කරන තත්ත්වයට. එහෙම නැත්නම් ගියක් කුලියට දෙනවා නම් එයින් බදු ගන්න තත්ත්වයට පත් වුණේ. තාමත්ම සංකීර්ණ බදු ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒතර මේ බදු ක්‍රමය සාර්ථකද නැද්ද කියන එක හොයාගන්නට දෙන හොඳම ක්‍රමය තමයි අවසානයේ ආර්ථිකයට අත්විච්ච ප්‍රතිඵල මොනවාද කියලා බලනකොට. අපි දන්නවා 2014 වෙන විට මේ රටේ ආර්ථිකය ඉතාමත්ම වේගවත් සංවර්ධන මාවතකට ඇවිල්ලා තිබුණා. රටේ ආර්ථික අපි ඒ වෙලාවේ කිව්වේ 7.2% කියලා. පස්සේ ඇවිල්ලා පසුගිය රජයේ මේ බේස් ලයින් එක වෙනස් කරපු නිසා 5% කියලා කිව්වා ආර්ථික සංවර්ධන වේගය. අපි හරි කියලා කියමු. 2015 මේ රටේ ආර්ථික වර්ධන වේගය 5% තිබුණා. එහෙමනම් මේ බදු ප්‍රතිපත්ති සහ රජයේ අනික් සියලුම ප්‍රතිපත්ති හරහා මේ ආර්ථික සංවර්ධන වේගය වැඩි වෙන්නට ඕනේ. නමුත් වැඩි වුණේ නැහැ. මොකක්ද වුනේ? 2015 ඉඳන් 2019 කාලෙදී ආ බැලුවාම වසරින් වසර ආර්ථික සංවර්ධන වේගය අඩු වෙන්නට පටන් ගත්තා. 5යි තිබිච්ච එක 4.5 වුණා, 3.5 වුණා, ඔහොම ඇවිල්ලා අන්තිමට 2019 වෙන විට මේ රටේ ආර්ථික සංවර්ධන වේගය 2.3 දක්වා පල්ලෙහාට ඇවිල්ලා තිබුණා. එහෙනම් පැහැදිලිවම මොකක් හරි වරදක් වෙලා තිබුණා. එතනදී අපි දැකපු පැහැදිලිම දැකපු දෙයක් තමයි නියෝජ්‍ය කාර්යක සභා ප්‍රතිතුමනි මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මේ රටේ ආර්ථිකයේ හොඳු නාරටිය ඉතාමත්ම බරපතල අර්බුදයට ගිහිල්ලා තිබුණා. එක පැත්තකින් මේ රටේ පොලි අනුපාතය වැඩි වෙලා අනිත් පැත්තෙන් බදු වැඩි වෙලා ඔවුන්ට ව්‍යාපාර කරගෙන යන්නට බැරි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර විශේෂයෙන්ම කුඩා ව්‍යාපාර වසා දමන්න පටන් ගත්තා. රැකියා ව්‍යුක්තිය වැඩි වෙන්න පටන් ගත්තා. ලක්ෂ ගානකට රැකියා නැති වෙලා ගියා. ඉතින් මෙන්න මේ තත්ත්වය යටතේ 2019 වෙනකොට අපි දැක්කා ප්‍රශ්නයක් තිබුණා විසඳන්නට. එතකොට 2019 අවසානයේ ජනාධිපතිතුමා බලයට එනකොට මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න අවශ්‍යතාව තිබුණා. එනේ ඒ නිසා තමයි අපි මේ වෙලාවේ කතා කරේ අපි මේ රටේ බදු ප්‍රතිපත්තිය සරල කරන්නට ඕනේ, බදු අඩු කරන්නට ඕනේ කියලා. ඒක අපි පැහැදිලිවම අපේ සෞභාග්‍ය දැක්ව ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ තිබුණා. ඒ ඊට පස්සේ බදු අඩු කරන්න ගියාම ඒ බදු අඩු කරපු ආකාරය පිළිබඳ සමහර වෙලාවට අපි අතරම පවා 100%ක එකඟතාවයක් තිබුණේ නැහැ. එදත් නැහැ, අදත් නැහැ. සමහර අඩු කිරීම ඒ වෙලාවේ කළ යුතුව තිබුණා නැද්ද කියන ප්‍රශ්නය අපිට තිබුණා. උදාහරණයක් වශයෙන් සමහර දේවල් දැන් pay as you earn tax එක අඩු කර නැති කළා දාපේක වගේ දේවල් ගැන මේ ළඟදිත් මම මුදල් ඇමතුමාට කිව්වා. අපි නම් ඒක අවශ්‍ය දෙයක් වශයෙන් ඒ වෙලාවේ දුටුවෙත් නැහැ, අද දකින්නෙත් නැහැ. ඒ කෙසේ වෙතත්
අපි බලාපොරොත්තු වුණා යම් කිසි ආකාරයකින් මේ ආර්ථිකයේ උත්තේජන ඒ හරහා ඇති වෙයි කියලා. නමුත් ඔබ දන්නවා මොකද්ද සිද්ධ වුණේ? සිද්ධ වුණේ අපි අනපේක්ෂිත ආකාරයට මේ ගෝලීය අර්බුදේ කොරෝනා අර්බුදේ ආවා. සමහර අය කියනවා හැමදේම අපි කොරෝනාස්සේ හැංගෙන්න හදනවා කියලා. මොකද ඒක යථාර්ථයනේ. ඒකෙන් අපිට පැන යන්නට බෑ. ඒ නිසා මොකද වුණේ? ඉතුරු අවුරුදු දෙකේ මේ රටේ ආර්ථිකය දිහා බැලුවාම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල දකින්න ලැබුණ නැහැ. මොකද ආර්ථිකයේ අවශ්‍ය අපි බලාපොරොත්තු වෙච්ච සංවර්ධනය අපිට දකින්න ලැබුණ නැහැ. මේ මේ ගෞලීය අර්බුදේ හරහා විශාල වශයෙන්ම රාජ්‍ය ආදායම් අඩු වුණා. හැබැයි රාජ්‍ය ආදායම් අඩු වුණාට පුනරාවර්තන වියදම් අඩු කරගන්න බෑ. මොකද අපි දන්නවා අපේ රටේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයක් යන්නේ රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් වගේ දේවල්ට. ඒක අපිට අඩු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පුනරාවර්තන වියදම් පසුගිය රජයේ කාලේ ගමුණාංශලගේ විපක්ෂයේ ආණ්ඩුවේ කාලේ විශාල වශයෙන් වැඩි වුණා. අත් වශයෙන්ම කියනවා නම් 12.5 වතර තිබිච්ච රාජ්‍ය ආදායමෙන් පුනරාවර්තන වියදම 2019 වෙනකොට 16%කට වගේ විශාල ප්‍රමාණයකට වැඩි වෙලා තිබුණා. ඒක යම්කිසි කලමනාකරණයේ දුර්වලතාවක් විදිහට මම දකිනවා. මොකද මේවා අපි පාලනය කරගත යුතු තිබුණු දේවල්. නමුත් ඒ බර අපේ අතට ආවහම අපිට ඒක අඩු කරන්න බෑ. ඒ නිසා අපිට මොකද වුනේ? කැපැත්තකින් ආදායම අඩු වුණා. හැබැයි මේ වියදම අපිට අඩු කරගන්න බෑ. ඒ නිසා බරපතල අර්බුදයක් ඇතුලේ තමයි ආර්ථිකය කලමනාකරණය කරන්න උනේ. ඒක අපි දැන් මේ බදු ප්‍රතිපත්ති දිහා බලලා දැන් යෝජනා කරලා තියෙනවා යම් යම් බදු වලට සංශෝධන ගෙනෙන්නට ඕනේ කියලා. මේ සංශෝධන අපි ගෙනෙන්නට ඕනේ. ඒකෙන් අපි විශාල බරක් පටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රටේ ජනතාවට. යම් යම් සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. මම හිතන ඒවා සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙනවා අපිට ඒවා සම්මත කරගන්න පුළුවන් කියලා. එතකොට අපි මේ රටේ මේ වෙලාවේ අපි දැන් ටිකට් කලින් කතා කරු ඔබතුමාලත් ඔයගේ විපක්ෂයේ මන්ත්‍රියොත් කිව්වා මේ රටේ වෙලා තියෙන බරපතල අර්බුදයේ මේ විදේශ සංචිත අර්බුදය කියන එක අපි දන්නවා. එහෙම නැත්නම් විදේශ විනිමය අර්බුදය කියන එක අපි දන්නවා. ඉතින් මේකටත් අපි එකිනෙකාට දොස් පවරා ගන්නවා. එක පැත්තෙන් කියනවා ඔයාලා තමයි මේක කරේ කියලා, අනිත් පැත්තෙන් කියනවා ඔයාලා තමයි මේක කරේ කියලා. හැබැයි අපි කොහොම බැලුවත් අත් වශයෙන්ම මේ ප්‍රශ්නයත් කාලාන්තර ඇතිස්සේ ගොඩනැගිච්ච තත්ත්වයක්. මේක මේ ඊයේ පෙරේදා ඇති වෙච්ච තත්ත්වයක් නෙවෙයි, කාලයක් තිස්සේ ඇති වෙච්ච තත්ත්වයක්. හැබැයි අපි මෙතනදී යම් කිසි කාරණයක් මම මතක් කරන්න කැමතියි. අපි මේ ආණ්ඩුව බාර ගන්නා වෙලාවේ අපේ රටේ විදේශ සංචිත තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 7.6ක් පමණයි. මම පැහැදිලිව විශ්වාස කරනවා ඒක අපිට පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපේ රටේ විදේශ සංචිත ඒ වෙලාවේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබිය යුතුව තිබුණා. ඇයි මම එහෙම කියන්නේ? මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකද මේක දුෂ්පැවරිමක් නෙවෙයි. අපි මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. නැත්තම් අපි මේ සත්‍යෙම වසන් වෙලා කතා කරලා වැඩක් නැහැ. අපි දන්නවා 2014 පසුගිය රජයේ අවසන් කරනකොට මේ රටේ විදේශ සංචිත තිබුණා ඇමරිකාන් ඩොලර් බිලියන 8.3ක්. ඒ වෙලාවේ අපේ රටේ තිබිච්ච ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අපේ රටේ තෙල් මිල. මොකද අපේ ආනයනේ 25%ක් විතර යන්නේ තෙල් වලට. 2011-2014 කාලේ මේ ලෝකයේ තෙල් මිල සාමාන්‍යයෙන් තිබුණේ බැරලයකට ඩොලර් 100-110 වගේ ඉහළ ප්‍රමාණයක. මේක 2015 පටන් ගන්නකොටම තාමත්ම වේගෙන් කපිසි ගෝලීය හේතුවන් නිසා අඩු වුණා. බැරලය ඩොලර් 45ට වගේ අඩු වුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක වැඩි වෙගෙන ගියත් 2015-2019 සමස්ත කාලයෙන් බැලුවත් ඒ ඩොලරේ බැරලේ මුල උච්චාවචනය තිබුණේ බැරලයකට ඩොලර් 60ක් විතර වෙනසක් යටතේ. ඉතින් මම ගණන් හදලා බැලුවා මෙන්න මේ තත්ත්වයේ යටතේ අපිට තෙල්ලානේ සඳහා 2009-2015 කාලේ 2015-2019 කාලේ තුච වෙනස මොකද්ද කියලා. එතන මට පේනවා ඇමරිකානු ඩොලර් බිලියන 7ක් 7.3ක්. ඇත්තම කියනවා නම් 2015-2019 කාලේ ආණ්ඩුව අඩුවෙන් වියදම් කරලා තියෙන්නේ ඊට වඩා හිටපු අවුරුදු 5ට සාපේක්ෂව බලන විට. එහෙමනම් ඒ ඉතුරුවේ යම් කිසි කොටසක් හරි සංචිත වලට එකතු වෙන්නට ඉඩ තිබුණා. ඊළඟ අපි බලමු ණය. හැමතිස්සෙම ඔබතුමාලා අපිට චෝදනා කරන දෙයක් තමයි අපේ කාලේ විශාල වශයෙන් ණය ගත්තා කියන එක. ඔව් ණය ගත්තා 2005-2014 කාලේ රුපියල් වලින් කියනවා නම් රුපියල් බිලියන 5200ක ණය ගත්තා. හැබැයි එතනින් අපි 2009-2014 කාලේ බැලුවාම ඒ කියන්නේ අවසාන අවුරුදු අහගත්තාම රුපියල් බිලියන 3200ක තමයි ණය ආරම්භ තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අවුරුදු 5 කොපමණක් ණය ගත්තද? රුපියල් බිලියන 5600ක් අවුරුදු 5ක් තුල. ඒ අර අවුරුදු 9ටම ගත්තට වඩා විශාල ණය ප්‍රමාණයක් ආරම්භ තියෙන එකේ බරපතල ප්‍රශ්නේ ඒකත් නෙවෙයි. ඒ අලුතෙන් ගත්ත ණය අතරේ තිබිච්ච විදේශ ණය ප්‍රමාණය. මම දකින බොහෝ විට මේ සමාජ මාධ්‍ය ජාලාවල එහෙම කියනවා මේ දැන් ගිය ආණ්ඩුව ගෙව්වේ ඊට කලින් ආණ්ඩුවේ ණය කියලා. මට නැත්තම් යහපාලන ආණ්ඩුව ගෙව්වේ රාජපක්ෂ ආණ්ඩුව මහත්මයාගේ ආණ්ඩුවේ ණය කියලා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. අපි දන්නවා 2009-2015 කාලේ මේ රටේ මේ කමර්ෂල් බොන්ඩ්ස් ගන්න එක ස්වෛරී බැඳුම් කර ගන්න එක විශාල වශයෙන් සිද්ධ වුණා. අත් වශයෙන්ම කියනවා නම් ඇමරිකාන් ඩොලර්
බිලියන 5ක් මිනිස්ටර් යූ හැව් 2 මෝ මිනිට්ස්
ඇමරිකාන් ඩොලර් බිලියන 5ක් මේ කාලය තුල ස්වෛරී බැඳුම් කර නිකුත් කරලා තිබුණා 2009 500 පටන් අරගෙන අවසාන වෙනකොට බිලියන 5ක්. හැබැයි ඊට පස්සේ ආණ්ඩුව එල්ල මොකද කරේ? ඒ ආණ්ඩුව එනකොටම බල කී කියාවේ මේ පහුගිය ආණ්ඩුව ණය ගත්තා. විශාල ණය උගලක මේ රට පටලලා තියෙනවා කියලා. එහෙමනම් ඒ අය ණය නොගෙන ඉන්න බෑ. නමුත් ඒ අය ඉතුරු අවුරුදු 5 තුළ ඇමරිකාන ඩොලර් බිලියන 12.5ක් ණය ගත්තා. ඇමරිකාන් ඩොලර් බිලියන 12.5ක් ගන්න ඕනේ නැහැ අර බිලියන 5ක ණය ගෙවන්නට. ඇත්ත කතාව මොකද්ද? 2009-2014 කාලය තුල ගත්ත ණය වලින් 2015-2009 කාලය තුල ගෙව්වේ ඩොලර් බිලියන 2ක් පමණයි. බිලියන 500ක ස්වර්ණ බැඳු කරයක් සහ 1000 බැඳු කරයක් සහ තවත් 500 බැඳු කරයක් ඩොලර් බිලියන 2යි. එහෙනම් ඩොලර් බිලියන 12.5ක් අරගෙන ඩොලර් බිලියන 2යි නම් ගෙව්වේ එහෙනම් තව විශාල මුදලක් සංචිත වලට එකතු වෙන තිබුණා. මේ කතාවත් මම මේ බොරුවට අඳන්න කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඊට අමතරව තව තිබුණා දීර්ඝකාලීන ණය ගෙවන්නට දීර්ඝකාලීන ණයත් ගත්තම ඩොලර් බිලියන 9.8ක් විතර යාන්ත්‍රණය ගෙවන්න තිබුණා. හැබැයි එහෙම බැලුවත් අපි මම කියනවා නම් ඩොලර් බිලියන 2.5ක් ණයට ගත්තා නම් තෙල් වලින් ඩොලර් බිලියන 7ක් ඉතුරු වුණා නම් ඊට අමතරව හම්බන්තොට වරාය විකුණලා තව ඩොලර් බිලියනක් ගත්තා. ඒකෙන් ණය ගෙවෙත් නැහැ. වරාය ණය ගන්න නෙවෙයි රනිල් කුසුමාත්මය හම්බන්තොට වරාය මුදල් පාවිච්චි කරේ. කිව්වේ මොකද්ද? වරාය හැදෙන ණය අරන් තියෙනවා. ඇමරිකාන් ඩොලර් බිලියන 1.2ක් ණය කරන් තියෙනවා. ඒක අපිට ගිවා ගන්න බෑ. ඒ නිසා අපි මේ බිලියන ණය ගන්නවා කියලා කිව්වා. හැබැයි 7.5ක් ඒ ණය ගෙවුවේ නැහැ. වරාය අධිකාරියේ මුදල් කිව්වේ නැහැ. ඒ මුදල් කොහෙ ගියාද කියලා අපි දන්නේ නැහැ. එහෙමනම් ඒකත් එකතු වෙනු නැද්ද? 12.5යි අතන 7ක ඉතුරුයි. මෙතන ඩොලර් බිලියන 9යි ඩොලර් බිලියන 20ක් විතර 21ක් විතර. ඉතින් එහෙනම් ඩොලර් බිලියන 9.8ක ණය ගෙවුවා නම් ඉතුරු සල්ලි කොහෙද ගියේ? අන්න ඒක තමයි අපිට දෙන ප්‍රශ්නේ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. මේ தත්ත්වය අනුව ඇත්ත වශයෙන්ම කියනවා උන් අපට රට බාර දෙන විට අවම වශයෙන් මේ රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් ඩොලර් බිලියන 16ක් විය යුතුව තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. ඒ නිසා තමයි අපි අද මේ අර්බුදයට ප්‍රධාන වශයෙන්ම මුහුණ දීලා තියෙන්නේ. මොකද අපි දන්නවා මේ රටේ මේ විදේශ විනිමයේ ඒම සහ යාම දිහා බැලුවාම අපි කරන්ට් account එක දිහා බැලුවම අපි දන්නවා අපේ රටේ වෙළඳ පරතරය සාමාන්‍යයෙන් තියෙනවා හැම අවුරුද්දෙම ඩොලර් බිලියන 10ක් විතර වගේ. ඒ 10 පරතරය අපි පියව ගන්නවා සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ආදායම් වලින්. මොකද සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 3ක් විතර එනවා, විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7ක් විතර එනවා. ඒතර වෙළඳ පරතරය ඩොලර් බිලියන 8ක 10 පරතරය අපි එතනින් පියව ගන්නවා. ඊට පස්සේ අපිට මුදලක් අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙන ණය ගෙවීම සඳහා පමණයි. නැත්නම් අපිට මොකද උනේ? මේ ආණ්ඩුව බලයට ආවහම අර වෙළඳ පරතරයේ විදිහෙම තිබුණා. හැබැයි සංචාර ව්‍යාපාරයෙන් එන ආදායම සම්පූර්ණ නැති වුණා. ඒක ඩොලර් බිලියන 3ක් 20 දෙකේම නැති වුණාම එතන ඩොලර් බිලියන 6ක් අඩුවක් තියෙනවා. ඒ ඩොලර් බිලියන 6ට අමතරව විදේශ සංචිත වලින් විදේශ ශ්‍රමිකයන් එන මුදලත් අපි දන්නවා අඩු වුණා. මොකද විදේශ ශ්‍රමිකයෝ විශාල ප්‍රමාණයක් ආපු ආවා. අන්න ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ අර ඉතුරුලා තිබිච්ච ඩොලර් බිලියන 7.6 සංචිත පාවිච්චි කරන්න. මේක මේ හිතාමතා කවුරුත් කරපු හානියක් නෙමෙයි. මේ රට වෙන විකල්පයක් නැහැ. ඒතර එන සංචිත ටික ඉවර වෙලා ගියා නම් අපිට තව තියෙනවා ඩොලර් බිලියන 11ක ණය ගෙවන්න තිබුණා. 2020 ඩොලර් බිලියන 11ක් ණය ගෙවුවා මේ රටේ මේ රාජ්‍යයේ. ඒතර ඒවටත් මුදල් හොයන්න ඕනේ. තමයි මේ අද තියෙන අර්බුදේ. ඉතින් මෙන්න මේ කාරණා මං කිව්වේ මේක කාටවත් මේ ආණ්ඩුව දිහා බැලලා මේ ආණ්ඩුව මහ විනාශයක් කරා කියලා කියනනම් ඒක අසාධාරණයි. මොකද ගෝලීය වශයෙන් දුෂ්කර අවස්ථාවක රටේ රාජ්‍ය ආදායම අඩු වෙලා තියෙන අවස්ථාවක මේ රටේ ජනතාව නොමරා බේරා ගන්න තිබිච්ච අවස්ථාවක තමයි මේ සියලු දේවල්ම කරන්නට සිද්ධ වෙලා තිබුණේ.
Honorable member, what is the point of order?
මෙතුමා සභාව නොමග යවනවා මෙතුමා කියන සම්පූර්ණ
බොරු. Honorable member, this is not a point of order. Thank you. Honorable Minister, please continue.
ඔබතුමා කියන බොරු ඔබතුමාගේ කතාව ගැන පැහැදිලි කරන්න. මොකද්ද බොරුව කියලා කියන්න බෑ. ඔබතුමා කියන බොරුව මම උත්තර දෙන්නම්. හරි ඔබතුමා සංඝයාලයකට කියන්නකෝ මම උත්තර දෙන්නම්.
Honorable Member,
මෙතුමා කියනවා නා පසුගිය රජයේ කාලේ ගත්ත ඩොලර් ණය ගැන. ඩොලර් බිලියන 12ක් කරන් තියෙනවා. නමුත් 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. එතුමා බලයට එද්දී 2007 තමයි ස්වෛත්‍ය බැඳුම් කර ගන්න පටන්
ගත්තේ.
එතකොට 2005 බලයට එද්දී අපේ රටේ සමස්ත ණය ප්‍රමාණය තිබුණ ඩොලර් ණය ඩොලර් බිලියන 11යි. හැබැයි 2014 අවසාන වෙද්දී ඩොලර් බිලියන 42යි. එතකොට ඩොලර් 42කින් 11ක් අඩු වුණාම 31ක්. ඒ ඩොලර් බිලියන 31ක් අරන් තියෙන්නේ 2005 ඉඳන් 2014 කාලේ.
අනේ අනේ මන්ත්‍රීතුමා
ඊට පස්සේ ආණ්ඩුව දෙද්දි අපි දෙදේ ඩොලර් බිලියන 54යි.
අනේ අනේ මන්ත්‍රීතුමා
ඒ ඩොලර් බිලියන 12යි
මන්ත්‍රීතුමා
ඔබතුමා මේ පාර්ලිමේන්තුව ඇතුළේ කරන ප්‍රකාශ ගැන අපිට දුකයි. අපිට කනගාටි. ඔබතුමා වගේ සුරංගනා කතා කියන්න එපා. මහ බැංකු වාර්තාවට ගිහිල්ලා අද කියවන්න. සංඛ්‍යාල එකද කියවන්න මේ සියල්ල තියෙනවා. මේ රටේ බුද්ධිමත් මිනිස්සු දන්නා මේ සංඛ්‍යාල එක හොයා ගන්නට මේවා මේ හදලා කියන දෙයක් නැහැ. මේ සියලු කාරණා As if you're going to talk at a village seminar.
Honorable Sir, Government Whip.
Point of order. අපේ මන්ත්‍රීතුමා කුරුණෑ දිස්ත්‍රික්කයේ එතුමා අලුතෙන් නුමග වහනයක් ගැන කියන්න දෙයක් නැහැ මෙතුමාගේ. එතුමාගේ තමයි කියලා පට්ටපල් බොරු කියලා බඩ යනවා කියලා CID කිව්වේ. මතකද?
This is the government's time. Honorable State Minister, please continue. Honorable Minister, please continue.
Garu.
Honorable Minister, please continue.
Garu Sabhapati Tumani. ගරු සභාපතිතුමනි මම කතාව දිගටම කරගෙන යන්න කැමැති මේ රටේ ජනතාව අහගෙන ඉන්නවා මේ රටේ ජනතාව මේවා දැනගන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ අපි ආරවුල් කරගත්තා කියලා රණ්ඩුනා කියලා කෑ ගැහුවා කියලා මේ රටේ ජනතාවට වෙන යහපතක් නැහැ ඒ නිසා අපි මෙතනින් එහාට කතා කරන්නේ මේ රටේ මිනිස්සු අර්බුදයක ඉන්නේ මේ රටේ මිනිස්සු දුෂ්කරතා මැද ඉන්නේ මේ රටේ මිනිසුන්ට අපි සපේන විහිළු වැඩක් නැහැ මේ රටේ ජනතාවට ඇත්ත දැනගන්න අවශ්‍ය ඒ නිසා අපි කතා කරන්නේ මේ රටේ යථාර්ථය දැන් අපි කතා කරන්න ඕනේ මෙතනින් එහාට අපි කොහොමද යන්නේ මෙතනින් එහාට අපි මොකද්ද කරන්නේ අපිට තියෙන ප්‍රශ්නයක් අපිට කාලීන විදේශ විනිමය අර්බුදයක් තියෙනවා ඒ කාලීන විදේශ විනිමය අර්බුදය සමනය කරගන්න හැටි තමයි දැන් අපි කතා කරන්නේ ඒකට තමයි විපක්ෂයේ තියෙන යම් කිසි වගකීමක් දරන දේශපාලනඥයෝ ඇවිල්ලා ඒකට වාඩි වෙලා කතා කරන්නේ ඒ කෙටි කාලීන ප්‍රශ්න අපි විසඳා ගන්නවා වගේම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මම මුලින් කියපු මම අවසන් කරනවා මම මුලින් කියපු දීර්ඝ කාලීන ප්‍රශ්න වලට අපි ඒකට එකතු වෙලා විසඳුම් ගන්න ඕනේ අපි මොනම ක්‍රමයකින් හෝ අපේ රටේ අපනයනය වැඩි කරගත්තේ නැත්නම් මේ ප්‍රශ්න විසඳන්න බෑ මෙතුමන්ලගේ කාලේ 2015 2019 කාලේ මේ රටේ අපනයනේ වැඩි වෙලා තියෙන්නේ වසරකට 1.4යි වසරකට 1.4යි මුළු අවුරුදු පහටම 1.7යි ඒව තමයි තියෙන ප්‍රශ්න අපි දැන්වත් ඒක හදා ගන්න ඕනේ අපි අපනයනේ වර්ධනය කර ගන්න ඕනේ අපි වියදම අඩු කර ගන්න ඕනේ අපි බදු ප්‍රතිපත්ති සකස් කර ගන්න ඕනේ ඊට පස්සේ අපිට මේක ඉස්සරහට ගිහිල්ලා විසඳගන්න පුළුවන් සභාවතුමනි
order please the house will meet after lunch at 1:30